ஸ்ரீதரன், ஹானரபிள் ஸ்ரீதரன்.
கௌரவ சபாநாயகர் அவர்களே, இன்றைய தினம் 3 ஆண்டுகளுக்கு முதல் இந்த மண்ணிலே அநியாயமாக தேவாலயங்களில் கொல்லப்பட்ட மக்களை நினைக்கின்ற ஒரு நாள் April 21. மிகவும் மிலேச்சத்தனமான முறையில் மனித குலம் வெட்கி தலைகுனியக்கூடிய அளவுக்கு மனிதாபிமானமற்ற முறையிலே இந்த நாட்டிலே மனித உயிர்கள் காவு கொள்ளப்பட்ட ஒரு நாள். இலங்கையினுடைய வரலாற்றில் இரத்தக்கரைகளால் எழுதப்பட்ட பல வரலாறுகளில் இந்த April 21 என்பதும் தேவாலயங்கள் மீது நடத்தப்பட்டதாக இருந்தாலும் கூட சஹரான் என்கிற ஒரு தனிநபரை மையமாக வைத்து இந்த விடயம் இங்கே சொல்லப்படுகிறது. ஆனால் இதற்கு பின்னாலே ஒரு பெரிய அரசியல் பின்புலங்களும் அரசியல் வரலாறுகளும் இருப்பதாகவே பல்வேறுபட்ட நிகழ்ச்சி நிரல்களும் நடவடிக்கைகளும் சொல்லுகின்றன. அப்பாவிகளான பல மக்கள் கொல்லப்பட்டார்கள். கொழும்பிலே கொச்சிக்கடையிலும் மட்டக்களப்பிலே சியோன் தேவாலயத்திலும் இவ்வாறு பல மாவட்டங்களில் சிலாபத்திலே நீர்கொழும்பிலே பல இடங்களிலே மக்கள் கொல்லப்பட்டார்கள். கொல்லப்பட்டவர்களில் கௌரவ சபாநாயகர் அவர்களே பெரும்பாலானவர்கள் 90% தமிழர்கள். யுத்தத்திலும் தமிழர்கள் கொல்லப்பட்டார்கள். இவ்வாறான தேவாலயங்களில் நடைபெற்ற கொலைவரி தாக்குதலிலே மிக அநியாயமாக இந்த மக்கள் கொல்லப்பட்டார்கள். மிகவும் வேதனையோடு இந்த இடத்திலே நாங்கள் 3 ஆண்டுகள் கடந்து பதிவு செய்கிறோம். ஆனால் இதுவரை இந்த கொல்லப்பட்டவர்கள் மீது யார் தாக்குதல்களை நடத்தினார்கள், இந்த தாக்குதலுக்கான சூத்திரதாரிகள் யார், இதனுடைய பின்னணி என்ன என்பதை இன்னுமே இந்த இலங்கையினுடைய அரசாங்கத்தால் இவ்வளவு புலனாய்வு ராணுவ பலங்கள் இருந்தும் போலீஸ் பலங்கள் இருந்தும் இன்னும் நிரூபிக்க முடியவில்லை என்பதுதான் துரதிருஷ்டவசமானது. காலையில் கூட கௌரவ அமைச்சர் சொன்னார், நாங்கள் இத்தனை பேரை கைது செய்திருக்கிறோம், 700 பேரை விசாரித்திருக்கிறோம், 184 பேரை பார்த்திருக்கிறோம், 94 பேர் இப்பொழுதும் தடுப்பில் இருக்கிறார்கள் என்றெல்லாம் சொல்லப்படுகிறது. ஆனால் ஒரு நீதியான அறிக்கையை இன்னும் நாங்கள் வெளியிலே காண முடியவில்லை என்பதுதான் மிகவும் துரதிருஷ்டவசமானது. ஆகவே இந்த நாடு 21ஆம் நூற்றாண்டினுடைய இந்த வரலாற்றிலே எவ்வாறு ஒரு பெரிய மனித பேரவலத்துக்கு விசாரணை செய்ய முடியாமல் நீதியை கண்டுபிடிக்க முடியாமல் இருக்கிறது என்பதைத்தான் எங்களால் பார்க்க முடிகிறது. அதைத் தொடர்ந்துதான் நான் அதோடு சேர்த்து சொல்லுகிறேன், நேற்று முன்தினம் கேகாலை மாவட்டத்திலே ரம்புக்கணையில் வைத்து ஒரு சிங்கள சகோதரன் கொல்லப்பட்டார். நாங்கள் அவருக்காக இந்த சபையிலே அனுதாபம் தெரிவிக்கின்றோம். பல போராட்டங்களை மக்கள் முன்னெடுக்கிறார்கள். இன்றைக்கு இந்த நாட்டிலே ராஜபக்ச குடும்பத்தை வெளியேறுங்கள், நீங்கள் இந்த நாட்டுக்கு பொருத்தமற்றவர்கள், ஒரு நீதியான அரசை உங்களால் வழங்க முடியாது, அதனால் நீங்கள் வெளியேறுங்கள் என்று மக்கள் தெருக்களிலே போராடுகிறார்கள். அவ்வாறான ஒரு வகையில் தான் கேகாலை ரம்புக்கணையிலே அந்த சிங்கள சகோதரனும் தன்னுடைய போராட்டத்தை முன்னெடுத்திருந்த பொழுது கலைத்து கலைத்து தேடி தேடி போலீசாரால் பலர் அங்கே சுடப்பட்டிருக்கிறார்கள். சுடப்பட்டவர்களில் இவர் உயிரிழந்திருக்கிறார். மிகவும் மோசமானது. இந்த மனிதாபிமானமற்ற அரச பயங்கரவாதத்துக்கு எதிராக நாங்கள் கண்டனத்தை தெரிவிப்பதோடு அவர் கொல்லப்பட்ட அந்த சிங்கள சகோதரனுக்காக எங்களுடைய ஆழ்ந்த அனுதாபங்களையும் இந்த சபையிலே தெரிவித்துக் கொள்ள விரும்புகிறோம். மதிப்புக்குரிய சபாநாயகர் அவர்களே, இந்த நாடு இப்பொழுது ஒரு கொதிநிலையிலே இருக்கிறது. ஒரு நீதியான தலைமைத்துவத்துக்கு இந்த நாடு இல்லை. 2009ஆம் ஆண்டு இறுதியிலே இலங்கையில் உலகம் பார்த்து வெட்கி தலைகுனியக்கூடிய அளவிற்கு ஒரு பெரிய மனித பேரவலம் முள்ளிவாய்க்காலே நடைபெற்றது. இந்த நாட்டிலே கந்தளாயிலே 54களில் ஒரு பெரிய மனித படுகொலை செய்யப்பட்டது. 180க்கும் மேற்பட்ட தமிழர்கள் கொல்லப்பட்டார்கள். சிங்கள போலீசார் பார்த்து கொண்டிருந்தார்கள். சிங்களவர்களால் தமிழர்கள் வெட்டி படுகொலை செய்யப்பட்டார்கள். 154 விவசாயிகள் கந்தளாயிலே வைத்து கொலை செய்யப்பட்டார்கள். இதுதான் இலங்கையிலே முதல் தொடங்கிய ஒரு இனப்படுகொலையினுடைய அத்திவாரம். அதுக்கு பின்னர் கூட 77, 81, 83 இந்த நாட்டிலே நடந்த இனப்படுகொலைகளை எல்லாம் நீங்கள் அறிந்திருக்கிறீர்கள், நீங்கள் கண்ணாலே பார்த்திருக்கிறீர்கள். ஆனால் இதுவரை இந்த நாட்டிலே நடந்த இந்த படுகொலைகளுக்கெல்லாம் எந்த ஒரு அரசு தலைவரோ அல்ல இந்த நாட்டில் இருக்கிறவர் யாராவது ஒருவர் மன்னிப்பு கோரியதாக வருத்தம் தெரிவித்ததாக வரலாறு இல்லை. நாங்கள் 2009ஆம் ஆண்டிலே இருந்து 2010ஆம் ஆண்டின் தொடக்கத்திலே இந்த நாட்டுக்கான ஜனாதிபதி தேர்தல் நடைபெறுகிற பொழுது உங்களோடு இருந்த ஃபீல்ட் மாஸ்டர் சரத் பொன்சேகா ஒரு தனியாளாக பொது வேட்பாளராக இறங்கிய பொழுது தமிழர்கள் தாங்களாக சென்று ராஜபக்ச குடும்பத்துக்கு எதிராக வாக்களித்திருந்தார்கள். 2015 இதே போல ராஜபக்ச குடும்பத்திலே இருந்து வெளியிலே வந்த மைத்ரிபால சிறிசேனாவுக்கு தமிழர்கள் ராஜபக்ச குடும்பம் வரக்கூடாது என்பதற்காக வாக்களித்திருந்தார்கள். அதே போல 2019 இதே ஜனாதிபதி என்று இருக்கிற கோட்டபாய ராஜபக்ச வருகிற பொழுதும் தமிழர்கள் அவருக்கு எதிராக முழுமையாக எதிர்த்து வாக்களித்திருந்தார்கள். இவ்வரலாறு தமிழர்கள் எப்பொழுதும் இந்த ராஜபக்ச குடும்பம் இந்த மண்ணிலே ஆட்சி செய்யக்கூடிய வல்லமை அற்றவர்கள், அவர்கள் ஒரு இனப்படுகொலையாளிகள் என்பதை தெளிவுபடுத்தி மிக தெளிவாகவே தங்களுடைய தீர்ப்புகளை தமிழர்கள் வழங்கியிருந்தார்கள். நான் இன்று தெருக்களிலே போராடுகின்ற சிங்கள சகோதரிகளே, சிங்கள சகோதரர்களே, உங்களிடம் நான் பகிரங்கமாக ஒரு அன்பான வேண்டுகோளையும் முன்வைக்கிறேன். நாங்கள் இவற்றை முதலே செய்தவர்கள். நாங்கள் இவ்வாறு போராடுகிற காலத்தில் எல்லாம் நீங்கள் மௌனம் காத்தீர்கள், நீங்கள் மௌனம் காக்க வைக்கப்பட்டீர்கள். நாங்கள் படுகொலை செய்யப்பட்ட 2009 காலப்பகுதியிலே இதே ஏப்ரல் மாதம் கௌரவ சபாநாயகர் அவர்களே, நீங்கள் திரும்பி பாருங்கள், 2009 இதே ஏப்ரல் மாதம் மே மாதம் சிங்கள தெருக்களிலே வெடிகொளுத்தி பால் சோறு கொடுத்து சிங்கக் கொடிகளோடு சிங்கள மக்கள் உசுப்பேற்றப்பட்டார்கள். தமிழர்கள் அங்கே செத்துக் கொண்டிருந்தார்கள். அதை மறைப்பதற்காக அது ஒரு பயங்கரவாதமாக சொல்லப்பட்டு சிங்கள தெருக்களிலே சிங்கள இளைஞர்களும் சிங்கள யுவதிகளும் சிங்கள மக்களும் பயங்கரவாதம் என்ற ஒரு முலாமுக்குள் முடக்கப்பட்டார்கள். ஆனால் இன்று அதனை அவர்கள் புரிந்திருக்கிற ஒரு காலம் வந்திருக்கிறது. அதனால் தான் நான் அன்புக்குரிய சிங்கள தம்பிமாரிடமும் சிங்கள தங்கைமாரிடமும் நான் கேட்கிறேன், நாங்கள் இந்த மண்ணினுடைய ஒரு பூர்வீக குடிகள். வடக்கும் கிழக்கும் என்பது எங்களுடைய வரலாற்று ரீதியான நாங்கள் பிறந்து வளர்ந்த மண். நாங்கள் வந்தவர் குடிகள் அல்ல, இந்த மண்ணுக்கு சொந்தக்காரர்கள். விஜயன் இந்த நாட்டுக்கு வருகிற பொழுதே நாங்கள் இயக்கர் நாகர் என்ற அடிப்படையில் தமிழர்களாக பஞ்ச ஈச்சரங்களோடு இந்த மண்ணிலே வாழ்ந்தவர்கள். அதுக்கு பிற்பாடுதான் ஒரு சிங்கள மொழி உருவாக்கப்பட்டு சிங்கள சமூகம் உருவாக்கப்பட்டது. அதனால் தான் நான் கேட்கிறேன், வடக்கு கிழக்கு எங்களுடைய தாயக மண் என்பதை நீங்கள் போராடுகிற ஒவ்வொரு சிங்கள தம்பிமார்களும் தங்கைமார்களும் புரிந்து கொள்ளுகிற ஒரு நாள் எப்பொழுது உங்களுக்கு வரும்? நாங்கள் உங்களோடு சேர்ந்து போராட எங்களுடைய மனம் துடிக்கிறது. உங்களோடு சேர்ந்து களத்திலே நிற்க நாங்கள் எண்ணுகிறோம். ஆனால் உங்களுடைய எரிபொருள், எரிவாயு, உங்களுடைய மின்சார தேவைகள், ராஜபக்ச குடும்பம் வெளியேறிய பிற்பாடு உங்களுடைய நிலைப்பாடு என்ன? தமிழர்களுடைய தேசத்தை பற்றிய உங்களுடைய அக்கறை என்ன? அடுத்ததாக நீங்கள் தமிழர்களுக்கு சொல்லப்போகிற செய்தி என்ன? அதனைத்தான் நான் உங்களிடம் கேட்கிறேன். ஆகவே அன்புக்குரிய சகோதரர்களே, சகோதரிகளே, சிங்கள சகோதரர்களே, சிங்கள சகோதரிகளே, மீண்டும் மீண்டும் நான் உங்களிடம் வலியுறுத்துவது, நாங்களும் நீங்களும் இந்த நாட்டினுடைய தேசிய பிரஜைகள் என்பதை நீங்கள் ஏற்றுக்கொள்ளுகின்ற அந்த பகிரங்க செய்தி எப்பொழுது வரும்? அதனை நீங்கள் ஏற்றுக்கொள்ளுகின்ற நாள் எப்பொழுது உருவாகும்? அதனைத்தான் கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாடு ஒரு இரத்த கொதிப்புக்குள் இருக்கிறது. இந்த நாட்டினுடைய நாடி நரம்புகள் அடங்கி போயிருக்கிறது. உங்களால் கூட ஒரு முடிவை எடுக்க முடியாமல் இருக்கிறது. பாராளுமன்றத்தை செம்மையாக நடத்த முடியவில்லை. உலகம் பார்க்கிற அளவில் இந்த உயர்ந்த சபை ஒரு நேர்மையாக நேர்த்தியாக தன்னுடைய விடயங்களை பகிர்ந்து கொள்ள முடியாமல் தடம் புரண்டு போய் நிற்கிறது. இந்த உயர்ந்த சபையே உறுதியான முடிவுகளை எடுக்க முடியவில்லை என்றால் இந்த நாட்டினுடைய வரலாறு எவ்வாறு அமைய போகிறது? ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாட்டுக்கு ஒரு நீதியான தீர்வு வேண்டும் என்றால் இது எங்கே இருந்து ஆரம்பித்தது? இதனுடைய தொடக்கம் என்ன? 1950களிலே இதே காளிமுக திடலில் தந்தை செல்வாவின் தலைமையில் அறவழி போராட்டத்தை தமிழ் தலைவர்கள் முன்னெடுத்த பொழுது சிங்கள காடையர்களாலும் சிங்கள போலீசாராலும் குண்டாந்தடி பிரயோகம் செய்து அவர்கள் தாக்கப்பட்டு இரத்த காயங்களோடு வந்த வரலாற்றை நீங்கள் சற்று சிந்தித்து பாருங்கள். இதே சபையிலே அப்பொழுது இருந்த எதிர்கட்சி தலைவர் அப்பாப்பிள்ளை அமுதலிங்கம் அவர்கள் இன்னும் பேசுகிற பொழுது சொன்னார், நான் காயங்களோடு இரத்தத்தோடு வந்திருக்கிறேன் என்று. அதனை பார்த்து நையாண்டி செய்தார் அப்போதைய ஜனாதிபதி ஜே.ஆர். ஜெயவர்தன அவர்கள். இவ்வாறெல்லாம் நடந்த வரலாறுகள் எமக்குண்டு. போர் என்றால் போர், சமாதானம் என்றால் சமாதானம் என்று அப்பாவி மக்கள் மீது போர் தொடுத்த ஜே.ஆர். ஜெயவர்தன, அவருக்கு பின் வந்த பிரேமதாச நேர்த்தியாக நேர்மையாக நடக்கவில்லை என்ற வரலாறு எங்களிடம் உண்டு. அவருக்கு பின்னால் வந்த டி.பி. விஜயதுங்க, சிங்கள மக்கள் மரம் என்றால் தமிழ் மக்கள் கொடி போல் படர வேண்டும் என்றார். ஒரு சம மொழி அந்தஸ்து, நாட்டு அந்தஸ்து, தங்களுக்குரிய பண்பாட்டு கலாச்சார அடையாளங்களை கொண்ட இனத்தை நீங்கள் ஒதுக்கி வைத்ததனுடைய வரலாறு என்று எவ்வாறு திரும்பியிருக்கிறது? இதனைத்தான் பல இடங்களிலே தமிழீழ விடுதலை புலிகளுடைய தேசிய தலைவர் பிரபாகரன் சொன்னார், நான் சிங்கள மக்களுக்கு எதிரானவன் அல்ல, நான் சிங்கள மக்களை எப்பொழுதும் எதிரி கண்ணோடு பார்த்தவனும் அல்ல, அவர்களுடைய வரலாற்றையும் பண்பாட்டையும் அவர்களுடைய கலாச்சார அடையாளங்களையும் மதிக்கின்றவன் நான். ஆனால் எங்கள் மீது நீட்டப்படுகிற துப்பாக்கிகள், இன்று எங்கள் மீது நீங்கள் செய்கிற கொலைகள் என்றோ ஒரு நாள் சிங்கள மக்கள் மீது திரும்பும், அப்பொழுது சிங்கள மக்கள் உங்களை பற்றி புரிந்து கொள்வார்கள் என்று அந்த தேசிய தலைவர் பிரபாகரனுடைய தீர்க்க தரிசனமான வார்த்தைகள் இன்று இலங்கையிலே மிக தெளிவாக நடைமுறையில் இருக்கிறது. கௌரவ சபாநாயகர் அவர்களே, நான் உங்களிடம் மீண்டும் மீண்டும் கேட்பது, இன்றும் கூட நீங்கள் யோசித்து பாருங்கள், உங்களுடைய அண்ணா அல்லது உங்களுடைய சகோதரன் தம்பி உங்களுடைய தங்கை இந்த நாட்டிலே ஒரு போரிலே ஈடுபட்டு ஒரு போராளியாக இருந்து விதைக்கப்பட்டிருந்தால் அந்த விதை துயிலும் இல்லத்துக்கு மேலே ஒரு தமிழ் ராணுவம் சப்பாத்து கால்களோடு உங்கள் சகோதரர்களுடைய முகங்களை உலக்கிக் கொண்டு திரிந்தால் உங்களுடைய மனம் என்ன பாடுபடும், இந்த தேசம் எவ்வாறு சிந்திக்கும், சிங்கள மக்கள் எப்படி உணர்வார்கள், இதுதான் உங்களுடைய கண்ணுக்கு முன்னாலே நடக்கிறது. இன்று கொடிகாமமாக இருக்கட்டும், முள்ளியவளியாக இருக்கட்டும், கோப்பாயாக இருக்கட்டும், துயிலும் இல்லங்களில் இருக்கிற ராணுவ முகாம்களை சற்று சிந்தித்து பாருங்கள் கௌரவ சபாநாயகர் அவர்களே. நான் இந்த போராட்டத்தில் ஈடுபடுகின்ற சிங்கள சகோதரிகளே, சிங்கள சகோதரர்களே, நான் உங்களிடம் கேட்கிறேன், எங்களுடைய சகோதரர்கள் எங்களுடைய சகோதரிகள் இந்த மண்ணிலே 60,000 மேற்பட்டவர்கள் விதைக்கப்பட்டிருக்கிறார்கள். ஆனால் அவர்களுடைய துயிலும் இல்லங்களின் மீது இப்பொழுதும் இதே இலங்கையினுடைய ராணுவம் சப்பாத்து கால்களால் உலக்கியபடி அவர்களை துவம்சம் செய்து கொண்டிருக்கிறது. அந்த ஆத்மாக்களுடைய பார்வை, நேரே பூமியை பார்த்துக் கொண்டிருக்கிற பார்வை இந்த நாட்டை ஒருபோது நிம்மதியாக இருக்க விடாது. முதலே அந்த துயிலும் இல்லங்களில் இருக்கிற ராணுவங்களை வெளியிலே எடுங்கள், நீங்கள் அவற்றை அந்த மக்கள் வணக்கம் செலுத்துவதற்கு அவர்கள் வணங்குவதற்குரிய வரலாற்றை உருவாக்குங்கள். அவ்வாறு உருவாக்கினால்தான் இந்த வரலாறு ஒரு வேறு திசைக்கு கொண்டு செல்ல முடியும். நீதியான நியாயமான போராட்டத்தை ஏற்றுக்கொள்ளுங்கள் கௌரவ சபாநாயகர்களே. ஒரு நிமிஷம் நான் உங்களிடம் கேட்பது, இந்த நாட்டில் இன்று நடைபெறுவது ஒரு இரத்த ஆறு ஓடுகின்ற விடயம், வன்முறை தொடங்கி இருக்கிறது, இதனை நிறுத்துங்கள். சிங்கள மக்களுக்காக நாங்கள் பரிந்துரை செய்கிறோம், சிங்கள மக்களோடு நாங்கள் சேர்ந்து அவர்களுடைய கோரிக்கைகளுக்காக நாங்கள் எப்பொழுதும் கரங்கொடுக்க தயாராக இருக்கிறோம். ஆனால் நாங்கள் நாங்களாகவும், சிங்கள மக்கள் சிங்கள மக்களாகவும் இந்த மண்ணில், இந்த பூமி பந்தில், இலங்கை என்கிற நாட்டில் எங்களுடைய தேசம் அங்கீகரிக்கப்பட்டதாக இருக்கிற பொழுதுதான் அந்த அங்கீகாரங்களும் நீங்களும் நாங்களும் கை கொடுத்து இந்த தேசத்தை கட்டி வளர்க்க முடியும் என்ற செய்தியை நான் மிக திடமாக இந்த இடத்திலே முன்வைக்க விரும்புகிறேன். ஆகவே வரலாறு எப்பொழுதும் கௌரவ சபாநாயகர்களே, வரலாறு எப்பொழுதும் இடவெளிகளை வைத்திருப்பதில்லை, வரலாறு தான் விரும்பும் திசையில் கொண்டு செல்லும் என்பதற்கு இன்று இடவெளி இல்லாத தன்னுடைய திசையை நோக்கி வரலாற்றை சரியாக கற்று ஒரு தீர்க்கமான நியாயமான தீர்வுக்கு தயாராகுங்கள் என்பதை இந்த இடத்திலே வலியுறுத்தி நிறைவு செய்கிறேன். நன்றி.
தேங்க்யூ. இந்திக் அனுருத்.
முகமத் மசூதி பருவத்தானாயகத்துக்கு முன்னே விசேஷன்ம பாஸ்கு போம்ப பிரகார சம்பந்தேன் அது தவசே மே உத்தரித்தர சபாவத்துல ரஜேக்கின் எவகேம தேசபாலன அதிகாரியக்கின் எமத் நத்தாங் பார்லிமேந்துவேங் அப்பே திஸ்ட்ரிக்கே அப்பே ரட்டே அப்பே கமே மினிசு சாதாரண தாமத் பலாபுரத்துவேன் එනිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ විවාදය සමච්චලයකට ලක් කරගන්න එපා කියලා. එක එක්කෙනාට චෝදනා කරලා එක එක්කෙනාව විහිළුවකට පත් කරලා එක එක්කෙනාගේ අභිලාෂයන් තවත් ඒ තමුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න එපා. මොකද විශාල විදිහට අද දවසේ සමාජ ජාලාවල ඔබ තමුන්නාන්සලා දකිනවා ඇති ඒ පවුල්වල දෙමව්පියෝ දරුවෝ ඥාතීන් මොනතරම් වේදනාවෙන් වේදනාවට පත් වෙලා තියෙනවද කියලා ඔබ තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. ඔබ තමුන්නාන්සේලාගේ රජය ගෙනියන්න ඔබ තමුන්නාන්සේලාට උවමනා වුණා ඕනම දෙයක් පාවිච්චි කරලා ඒ කාලේ ආණ්ඩුව කරා. මනුෂ්‍ය රාජකාර මන්ත්‍රීතුමනි, හරින් රාන්දු මන්ත්‍රීතුමනි, මගේ ආගමේ හැටියට දෙවන් වහන්සේ යම් යම් දේවල් යම් යම් පුද්ගලයින්ට දෙනවා. ඔබ දෙපළට දීලා තියෙනවා හොඳ හොඳට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කටහඬක්. එහෙම නැත්නම් තර්ක කරන්න පුළුවන් මනසක්. එහෙම නැත්නම් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් අධ්‍යාපනයක්. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අගතියට පත්වෙච්ච මිනිස්සුන්ව තව තවත් තලන්න තව තවත් පොළවේ ගහන්න තව තවත් සමච්චලයට ලක් කරන්න ඒක පින් සිද්ධ වෙයි පාවිච්චි කරන්න එපා. හරි තොරතුරු අරගෙන ඕන වෙලාවක කතා කරන්න. යම් කිසි පුද්ගලයෙකුට චෝදනා කරනවා නම් ඍජුව චෝදනා කරන්න. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ හෘද සාක්ෂියෙන් මට කතා කරලා කියන්න පුළුවන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අද ඉන්න රජය මොනතාක් දුරට වග කියන්න ඕනද, එදා ඉන්න රජය මොනතාක් දුරට වග කියන්න ඕනද කියලා. පාස්කු බෝම්බ පිපිරිලා පැය එකහමාරකට විතර පස්සේ සමාජ ජාලාවල ගිය ප්‍රවෘත්තියකින් තමයි මටත් පුළුවන්කම ලැබුණේ. මගේ ඉන්න ආරක්ෂක නිලධාරියාගෙන් ඈ මිනිස්සු මේ වගේ ලියුමක් ඇවිල්ලා තිබුණාද කියලා දැනගන්න. ඒ පැය එකහමාරකට කලින් ගරු කථානායකතුමනි, මමත් හිටියේ මගේ ගෙදර ඉඳන් පයින් ඇවිදගෙන යන දුර පල්ලියේ. මම පල්ලි නොගිහින් හිටියේ නැහැ. මගේ දරුවෝ 3 දෙනයි මගේ බිරිඳයි එක්ක මම පල්ලියේ එදා පාස්කු ඉරිදා පූජාවේ මම වාඩි වෙලා හිටියේ මිනිස්සුත් එක්ක. ඒ නිසා කාගේ කාගේ දුකට කඳුලට අසාධාරණයට පෙනී හිටින අය හෘද සාක්ෂිය අතගාලා බලන්න ඒ තමුන්ගේ පවුල්වල මොනතරම් දුකටපත් වෙච්ච, මොනතරම් කනගාටුවටපත් වෙච්ච, මොනතරම් අසාධාරණයටපත් වෙච්ච සමාජිකයෝ ඉන්නවද, එහෙම නැත්නම් ඥාතීන් ඉන්නවද කියලා. තව කෙනෙකුගේ දුකක් වෙනුවෙන් කතා කරන්න පුළුවන් සැබවින්ම තව කෙනෙකුට දුකක් නොදුන්න කෙනෙකුට විතරයි. ඒ නිසා තමුන්ගේ බලය තහවුරු කරගන්න, තමුන්ගේ මතය සමාජගත කරන්න, බොරුවම සමාජගත කරන්න මේක කරන්න එපා කියලා කිව්වා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමා, අද පළවෙනිවෙන්ම ඒ තමුන් යම්කිසි කාලෙක හදන ආණ්ඩුවක බලය ගන්න වෙලාවක මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය යුක්තිය ඉටු කරන්න අද පාර්ලිමේන්තුවේදී කතා කළා. දරු විපක්ෂ නායකතුමනි, එච්චර කල් අපේ මිනිස්සුන්ට ඉන්න බෑ. අපේ කතෝලික ජනතාවට එපමණ කාලයක් මේ වෙච්ච අසාධාරණයේ වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්නේ නැතුව ඉන්න බෑ. මතක තියාගන්න, යුක්තිය ඉටු වෙන්න හදිස්සි වෙන්න ඕන කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ ජනතාව බලාගෙන ඉන්නවා. විශේෂයෙන් කාදිනල්තුමා විශේෂයෙන් ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න. අද මුජබර් රහ්මාන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා, එයාගේ දරුවන්ට ඉස්කෝලේ යන්න බැරුව ගියා කිව්වා. අද අපේ දරුවන්ටත් ඉස්කෝලේ යන්න බෑ. ඒ දරුවන්ගේ ඥාතීන්, ඒ දරුවන්ගේ දෙමව්පියන්, මගේ දරුවන්ගේ යාළුවන්ගේ ඥාතීන් දෙමව්පියන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණා. ඒ දරුව කතා කරනවා දැන් ආණ්ඩුව කරන ඔයාලා නේද මේක කරලා තියෙන්නේ කියලා. මේ සමාජගත වීම උනේ. ඒ නිසා මේ 225ම අද දරුවෝ යම්කිසි අනාරක්ෂිත භාවයක ඉන්නේ මතක තියාගන්න. යම්කිසි අනාරක්ෂිත භාවයක ඉන්නේ මේ 225ම දරුවෝ. අද දේශපාලඥයෝ එපා වෙලා තියෙන්නේ. ගෙදර ඉන්න දරුවන්ගේ ඉඳලා දේශපාලඥයෝ එපා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යම්කිසි යුක්තියක් සාධාරණයක් ඉටු කරනවා නම් අපි විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවේ ඉන්නේ කියන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාට මේක ඇතුළේ ඉඳලා කරන්න බොහෝ කාරණා තියෙනවා. මම ඊට කලිනුත් මේ පාර්ලිමේන්තුවේදී ඒක කියලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක පාවිච්චි කරලා තම තමුන්ගේ දේශපාලන අරමුණ, තම තමුන්ගේ දේශපාලන උවමනාව, තම තමුන්ගේ බලය වෙනුවෙන් අදටත් කතා කරනවා. මුජබර් මන්ත්‍රීතුමාගේ දරුවව ඉස්කෝලෙන් අයින් කරගන්න උනා කිව්වා. අපි හොයලා බලන්න ඕන මුජබර් මන්ත්‍රීතුමාගේ දරුවානේ කොහේ ඉස්කෝලෙටද ගියේ, මොකද එහෙම උනේ කියලා. හැබැයි ඒකම බලන්න ඕන මුජබර් මන්ත්‍රීතුමාගේ දරුවා දැන් කොයි ඉස්කෝලෙටද යන්නේ කියලා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පාවිච්චි කරන්න එපා. මේ සභාගැබේ මන්ත්‍රීතුමා හිටියා නම් මම එයාගේ කටින් දැනගන්න කැමතියි කොහෙටද ගියේ, කොයිද හිටියේ කියලා. ඒවා මට අවශ්‍ය නැහැ. නමුත් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ එදා ඉඳන් හැමෝම තමුන්ගේ තාන්න මාන්න තනතුරු ගන්න පාවිච්චි කළා. දප්පුල ලිවෙරා හිටපු නීතිපතිතුමා, දප්පුල ලිවෙරා හිටපු නීතිපතිතුමා, එතුමා අන්තිමට විශ්‍රාමයන්ද විශ්‍රාම ගිහිල්ලා එතුමා කිව්වා මේක මහ කුමන්ත්‍රණයක්. එතුමා ඒ වෙනකන් ඒක කිව්වේ නැහැ කුමන්ත්‍රණයක්ද මොකද්ද කියලා. එතුමා තමයි නඩු ගොනු කරේ. එතුමා තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිම කාලයක් මේ පරීක්ෂණ කටයුතු කළේ. නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒ කටයුතු කළේ. ඒගොල්ලෝ තමයි ඒ නඩු ගොනු කරලා අධිකරණයට කරුණු වාර්තා කළේ. ගරු කතානායකතුමනි, දප්පුල ලිවෙරා මැතිතුමා දාපු නඩු වලින් තමයි අද ගොඩක් අය නිදොස් කොට නිදහස් වෙන්නේ. අපි නීතියට අභියෝග කරන්න සූදානම් නැහැ. නීතියේ යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් නඩුවක් පවත්වාගෙන යන්නත්, නඩුවක් ඇදගෙන යන්නත්, ඒ නඩුව ඒ ගොනු කිරීම අනුව අපිට හිතා ගන්න පුළුවන් කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ. එදා සිද්ධ වුණ එකම සිද්ධිය තමයි පොලිස්පති ගිහිල්ලා මිනි මැරුවේ නැහැ, ආරක්ෂක ලේකම් ගිහිල්ලා මිනි මැරුවේ නැහැ. හැබැයි අපි දන්න විදිහට ඔබතුමාලා මේ පරීක්ෂණ වාර්තාව අරගෙන බලන්න, ඒ වගේම නඩු ගොන කරපු වාර්තා අරගෙන බලන්න, ඒ වගන්ති අරගෙන බලන්න, ඒ වගන්ති වල තියෙන්නේ ඍජුවම මිනි මැරීම, එහෙමත් නැත්නම් දප්පුල ලිවෙරා හිටපු නීතිපතිවරයා ඒ නඩුව ගොනු කරලා තියෙන අපි දන්න තොරතුරු වලට අනුව 270 296 වෙනි වගන්තිය 298 වෙනි වගන්තිය වෙනුවෙන් කෙනෙක්ව සිතාමතා මැරීමත්, කෙනෙක් මැරෙන්න ඉඩ අර බලාගෙන ඉඳීමත්, එහෙම නැත්නම් ඒ අනතුර වළක්වා ගන්න නොහැකි වීමත් කියන එක කියන්නේ දෙකක්. ඒ නිසා මෙන්න මේවා කුමන උවමනාවට තමුන්ගේ වෘත්තීය ඉදිරියට ගෙනියන්න, තමුන්ගේ රැකියාව ඉදිරියට නිරත වෙන්න, තමුන්ගේ වරදාන ලබා ගන්න, තමුන්ගේ වරප්‍රසාද ලබා ගන්න මේක කළා කියන එක තමයි මම අදට චෝදනා කරන්නේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් විදිහට. අපි එදා අද සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා වගේ අපි එදා වගකීම බාරගත්තා. අපි වේදිකාවේ කිව්වා, මීගමුවේ මිනිස්සුන්ට කිව්වා, කටානේ මිනිස්සුන්ට කිව්වා, රටේ මිනිස්සුන්ට කිව්වා, අපි මේ මිනි මරුව ටික අධිකරණයට ගේනවා, නීතියට ගේනවා කියලා. අපි ඔයාලට යුක්තිය සාධාරණ ඉෂ්ට කරනවා කියලා කිව්වා. අගතියටපත් වෙච්ච පාර්ශවයන්ට ආයේ මේ වගේ දෙයක් නොවෙන්නත් ඒගොල්ලන්ගේ පෞල් ගැන අපි බලනවා. අපි වැඩ කළා, බහුතරයක් වැඩ කළා, බොහොමයක් වැඩ කළා. අපි ඒ අවශ්‍ය සංවිධාන මේ රටේ මේ අන්තවාදී මතවාද ගෙනියන සංවිධාන තහනම් කළා, අත්අඩංගුවට ගැනීම කළා, ඒ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණය කරන්න සියලු දේවල් කළා. මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා පර්චස් 80ක ඉඩමක් අපේ කාදිරිනු උන්වහන්සේ දුන්නාම බෝඩ් එකක් විතරක් ගැහුවා ඔබතුමාගේ මූණ දාලා. අපි ඒගොල්ලන්ට ගෙවල් ටික හදලා දුන්නා. ඔබතුමා දුන්නේ ඔබතුමාගේ මූණ තියෙන බෝඩ් එක විතරයි. හර්ද සාක්ෂියට කතා කරන්න දුලිප් වේදාරච්ච මන්ත්‍රීතුමා, හර්ද සාක්ෂියට කතා කරන්න කටුව පිටියේ පල්ලියේ මුල්ගල විතරයි තිබුණේ. කටුව පිටියේ මුල්ගල විතරයි මිලියන 65කින් ලක්ෂ 600කට වැඩි මුදලක් ගරු අගමැතිතුමා වියදම් කරලා අද කටුව පිටියේ පල්ලිය හදන්නේ. ගරු අගමැතිතුමා වියදම් කරලා කියන එක මතක තියාගන්න.
මනුෂ ගරු හිටපු ඇමතිද මන් දන්නේ කවුද කියලා බොරු කියන එකේ සීමාවක් තියාගන්න මේ සභාව නොමග යැවීම රීතියක් වශයෙන් මම කියන්නේ. සභාව නොමග යැවීම වැරදි.
ඔයාක් කියනවා නම් මම බොරුවක් කියනවා නම් ගරු කතානායකතුමනි, සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන්න පුළුවන් වියදම් කෙරුවේ කීයද කියලා. මට කියන්න පුළුවන් නම් මිලියන 60යි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් ගෙවල් හදන්න කීයක් වියදම් කරුවද කියලා. මේ නිකන් අවශ්‍ය ඔබ තම උන්නාන්සේලා ගිහිලා බෝඩ් එකක් ගහලා
පක්ෂ නායකතුමා
ඒ පවුල්
ඒ බෝඩ් කියන්නේ
අන බෝඩ් ගලවන
ගරු කතානායකතුමනි මම මහ ජනතාවගෙන් පත් වෙච්ච නියෝජිතවරයෙක් අද විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරනවා කොච්චි කඩේ චර්ච් එක කටුව පිටිය චර්ච් එක සියොන් චර්ච් එක සියොන් චර්ච් එකෙන් ඒ විපතට පත් වුණු අයට නිර්මාණය කරපු උදාගම් ඒ වගේම කටුව පිටිය චර්ච් එකේ වැඩ කටයුතු සඳහා සංවර්ධනයේ උදෙසා සහ ඒ විපතට පත් වුණු ජනතාවට ඉඩම් ලබා දීමත් නිවාස වැඩසටහන ආරම්භ කිරීම මේ සියල්ල වෙනුවෙන් වැය කරපු මුදල් මම මේ සභාවට ඉදිරිපත් කරනවා ඒ සියලුම මුදල් වැය කිරීම ආරම්භ කරේ මම සංස්කෘතික අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලවකවානුව තුළ එසේ නොකරයි කියලා එතුමාට ඔප්පු කරන්න පුළුවන් නම් මම මන්ත්‍රී කමිනුත් අස් වෙනවා විපක්ෂ නායක කමිනුත් අස් වෙනවා මේවට සාක්ෂි දරන්න පුළුවන් හොඳම පුද්ගලයෙකුත් ඉන්නවා ඒ පුද්ගලයා තමයි අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් මැතිතුමා එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එතුමා උත්තරේ දෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු නියම නෙවෙයි කරේ අපි කණ්ඩායමක් හැටියට අපේ කතෝලික මන්ත්‍රීතුමන්ලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා මේ කණ්ඩායමක් හැටියට කරපු වැඩ පිළිබඳව අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් මැතිතුමාගෙන් අහන්න උන්වහන්සේගෙන් අහන්න උන්වහන්සේ දෙයි දෙන්න පුළුවන් උපරිම උත්තරේ ඒ වගේම සතිපතා බිෂප් හවුස් එකේ තිබුණා අපේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඒ සඳහා අපේ තවත් ප්‍රධාන බිෂප්ස්ලා දෙපළක් හැම වෙලාවෙම සහභාගී වුණා මේන් බිෂප්ස් හරි මට මගේ නම් දෙකක් ඉදිරිපත් කරන්න මගේ නම් අදටු මට එකපාරට මේ නන්ද එන්න මං ඒක මම චෙක් කරලා කියන්න ඒ බිෂප් දෙපළ අනිවාර්යෙන්ම ප්‍රගති සමාලෝචන වලටත් සහභාගී වුණා මම යෝජනාවක් කරනවා කාඩිනල් අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් උතුමාණන්ගෙන් සහ ඒ බිෂප් තුමන්ලා දෙපළගෙන් වාර්තාවක් කැඳවන්න මේ පාර්ලිමේන්තුවට සජිත් ප්‍රේමදාස කරපු සහ නොකරපු වැඩ ගැන එච්චරමට ගැන්තියි.
හොඳයි. හොඳයි. ගරු කතානායකතුමනි, මම සතුටු වෙනවා. මොකද මම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න කාලෙත් මෙතුමාගෙන් උත්තර ලබා ගන්න ওই සිද්ධි සම්බන්ධයෙන් බොහෝම කාලයක් ගත්තා. මට එක උත්තරයක්වත් ලැබුණේ නැහැ. හැබැයි අද ඔබ තමුන්නාන්සේ නිවාස ඇමතිවරයා විදිහට කටයුතු කරපු අමාත්‍යාංශේ මම කටයුතු කරන නිසා තමයි මල් ළඟ ඒකට අදාළ තොරතුරු තියෙන්නේ. කටුව පිටියේ නිවාස 14ක් හදන්න ඔබ තමුන්නාන්සේලා බෝඩ් එකක් ගැහුවා. ඒකට ඔබ තමුන්නාන්සේ එක රුපියලක් වියදම් කෙරුවේ නැහැ. මම නැවත නැවතත් කියනවා. ඒ වගේම සියොන් දේවස්ථානයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරනද කටයුතු කරලා තිබුණා. නමුත් ඒවට අවශ්‍ය කරන මුදල් දීලා තිබුණේ නැහැ. ඒ නිසා මම එතෙන්ට ගෙනියන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මගේ වෙලාව ලබා දෙන්න මේක රීති ප්‍රශ්නයක්. මේ මුවාවෙන් මේක අඩපණ කරන්න ඉඩ දෙන්න එපා.
දැන් ගරු ඇමතුමා කියන ওই ගෙවල් 14ට මිලියන 21ක් අනුමත කරා. හරිද? මිලියන 32ක් ඔබතුමා අනුමත කරගත්තා. ඒ පිළිබඳව කාදිනල් උන්වහන්සේ ඔබතුමාගෙන් විමසලා තියෙනවා ඇයි වැඩි කරගත්තේ කියලා. ඒකට ඔබතුමා පිළිතුරක් දෙනවද?
පැහැදිලිව. ගරු කතානායකතුමනි, අද මේ මිනිස්සු සන්තෝෂයෙන් ඒ ගෙවල් වල ජීවත් වෙනවා. කාදිනල් උන්වහන්සේට සියලු කරුණු කාරණා කියලා ඒ වෙලාවේ තිබිච්ච මිල ගණන් අනුව රාජ ඉංජිනේරු සංස්ථාව ලව්වා 100%ක් රජයේ ආයතනයක් ලව්වා ඉදිකිරීම කටයුතු කළේ. මේගොල්ලන්ට අර පුරුදු නුපුරුදු දේවල් ඇති. ඒ නිසා මේ වගේ අද ජනතාව අසරණ වෙලා ඉන්න විවාදයක මෙන්න මේ වගේ වැඩකට නැති දේවල් ප්‍රකාශ කිරීම ගැන මම කනගාටු වෙනවා. ඒ වගේම අපි වෙනම විවාදයකදී ඒ මෙතුමන්ලා කරපු කාරණා ගැන, මෙතුමන්ලා පල්ලිය පෙන්නලා ගත්තු ප්‍රචාරය ගැනත්, පන්සල පෙන්නලා ගත්තු ප්‍රචාරය ගැනත්, ඒවට වියදම් කරපු ප්‍රමාණය ගැනත් අපි කතා කරමු. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මේ කියාගෙන හිටියේ ඔබ තමුන්නාන්සේලා මේ සාධාරණය කරනවා කියලා. භෞතිකව මේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් ඔබ තමුන්නාන්සේලා ගිහිල්ලා පින්තූරයකට පමණක් සීමා කරපු ඒවා ගැන තමයි මම මේ පැහැදිලිවම කිව්වේ. ඒක අද ජනතාවට අපි යථාර්ථයක් කරලා දුන්නා ගරු කථානායකතුමා. ඒ වගේම මම පැහැදිලිවම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධියේදී මම මේ සිද්ධි වාර්තා එහෙම නැත්නම් පරීක්ෂණ වාර්තා ගැන කියන්න මේ කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මෙතුමා කතා කරනවා මේ සජිත් ප්‍රේමදාස මෙතුමාද උදේ ඉදිරිපත් කරනවා එතුමාගේ කාලේ කරන දේවල්. ඒක නිසා මම කිව්වෙ එච්චර කල් බලන් ඉන්න බෑ කියන එක. ඒ වගේම කළ යුතු දේවල් තියෙනවා. අපි දැක්කා ඊයේ රඹුක්කන සිද්ධිය කෑගල්ලේ සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරද්දි කිව්වා, එතුමා කතා කරලා කිව්වා ගෙන්නන්න DIG ව කිව්වා, පාර්ලිමේන්තුවට ගෙන්නන්න SSP ව කිව්වා, ගෙන්නන්න OIC ව කියලා කිව්වා.
ගරු කථානතුමනි ස්තුතිවන්ත වෙනවා. අද මම හිතන්නේ අවුරුදු 3ක් ගත වෙන වෙලාවේ ගරු කථානතුමනි තාම වැදගත් විවාදයක් මේක. හැබැයි ආණ්ඩුවේ ටිකිරි කැබිනට් එකක් ඉන්නවා. අද දෙන්නයි මේ විවාදේ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ.
ගරු කථානායකතුමනි විවාදය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න සහ සංයුතිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ඔබතුමා මූලාසනයේ ඉන්නවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයක් දන්න අය මේ වගේ ටිකිරි කතා කියන එක ගැන අපිට කනගාටුයි. ඒ නිසා ඊට වඩා කියන්න දෙයක් නැහැ. ඒ වගේම මම කිව්වේ ඊයේ දවසේ විපක්ෂ නායකතුමා කිව්වේ මෙන්න මේ අයව පාර්ලිමේන්තුවට ගෙන්නන්න. මොකද මෙතුමා ඊයේ පෙරේදා ඉඳන් කතා කරලා කියනවා මම කසේරුකාවක් තියෙන මිනිස්සෙ. ගරු කථානායකතුමනි ආණ්ඩුපක්ෂයෙන් විමසලා හෝ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක මගේ ජනතාවට, මගේ කතෝලික ජනතාවට, මගේ දිස්ත්‍රික්ක ජනතාවට මේ පාර්ලිමේන්තුව තුලින් සාධාරණයක් කරගන්න. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ ඔහෙලට අහගෙන ඉන්න බෑ. අපි දන්නවා ඔහෙලට මේක කියන්නේ ඔහෙලට මගේ මිනිස්සුන්ට කියලා ඉවරයි, මගේ අයට කියලා ඉවරයි, ආණ්ඩුවේ අයට කියලා ඉවරයි, ජනාධිපතිට කියලා ඉවරයි, අගමැතිට කියලා ඉවරයි. මේ කියන්නේ ඔහෙලට. ඔයලා තමයි අද කතා කරලා කිව්වේ. ඒ නිසා විපක්ෂ නායකතුමා කතා කරා කශේරුකාව ගැන. එතුමා කිව්වා ඒක දැන් තියෙනවා කියලා. ඒ කියන්නේ එදා තිබුණේ නැහැ කියන එක තමයි ඒකෙන් කිව්වේ. මම අභියෝග කරලා කියනවා එදා තිබුණේ නැහැ කියලා. මොකද මං එහෙම කියන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි, මේ දූෂණය ගැන, මේ නාස්තිය ගැන, මේ විනාශය ගැන එදා කතා කරා කශේරුකාව ගැන විපක්ෂ නායකතුමා. ඊට පස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වා හිටපු අගමැතිතුමා ඩීල් දැම්මා කිව්වා. හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඩීල් දැම්මා කිව්වා. හැබැයි ඒ ඩීල් දාන වෙලාවේ අපේ අය වැරදි කරලා තියෙනවා නම් අපේ අයට දඬුවම් කරන්නේ නැතුව
නෑ.
ගරු කථානායකතුමනි මම ගෞරවයෙන් ඉල්ලනවා මේක කරන්න එපා. මොකද අද විවාදෙට කතෝලිකයෝ විදිහට ආණ්ඩුව නියෝජනය කරන තරමක මන්ත්‍රීවරු නැහැ. ඒ නිසා මට ඒ වෙලාව අවශ්‍යයි. ආණ්ඩු පක්ෂයෙන් මම කරුණා කරලා ගෞරවයෙන් ඉල්ලනවා.
කාලය ගත්තා
මට මේ බාධා කිරීම එක්ක. විපක්ෂ නායකතුමා විනාඩි 5කට වැඩිය ගත්තා.
ඒ ටිකක් දුන්නා.
අනිත් මන්ත්‍රීවරු ගත්තා. ඒ නිසා කරුණා කරලා මට මේ වෙලාව දෙන්න.
ඒ ටිකක් දුන්නා.
මට මේ වෙලාව දෙන්න. මේ කරුණු ගොනු කරගන්න මට වෙලාව දෙන්න. කරුණා කරලා වෙලාව දෙන්න.
වෙනම මේකෙන් ගේන්න.
ඒ නිසා ගරු කථානායකතුමනි
ඔව් බලවතුල මන්ත්‍රීවරයා
අහන්නේ.
ඔව් ගරු කථානායකතුමනි දැන් මේ මට වෙලාව ඉල්ලනවා කියලා මේ අනවශ්‍ය විදිහට ඔබතුමා වෙලාව ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ කතා කරන්නේ වල්පල් දොඩවන්නේ මේ වැදගත් දවසක.
මේ මිනිත්තු ඔබතුමා
ගරු මූලාසනේ ගරු කථානායකතුමනි
ඉවර කරන්න.
මම ගෞරවයෙන් ඉල්ලන්නේ. මම අවසන් කරන්න තමයි මේ ඉල්ලන්නේ. ඒ නිසා එදා මේ මන්ත්‍රීවරු එහෙම ඩීල් එකක් ගැන කිව්වනම්, එදා ආණ්ඩුවේ ඩීල් එකක් ගැන කිව්වනම් මේ හැන්සාඩ් එකේ කිසිම තැනක හැන්සාඩ් එකේ කිසිම තැනක විපක්ෂ නායකතුමා ඩීල් දානවා කියලා අගමැතිතුමා එක්ක ආණ්ඩුවේ අය එක්ක ඩීල් දානවා කියලා නැහැ. ඒ වගේම අද එතුමා මේ කතා කරලා කියනවා නම් DIG ගෙන්නන්න කියලා ඔබතුමාට එතුමාට අද යෝජනා කරන්න තිබුණා.
හරි.
එතුමාට අද යෝජනා කරන්න තිබුණා.
අශේ ඉම්තියාස් රාකිර්මා
ගරු කතානායකතුමනි.
එතුමයි. ඉවරයි. ඔබතුමා විනාඩි 5ක් වැඩිපුර ගත්තා. හරි.
අනතාව නාමේ මම ඉල්ලන්නේ ගරු විපක්ෂ නායකතුමාට මේ කුමන්ත්‍රණයයි කියපු දප්පුල ලිවේරා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ කුමන්ත්‍රණය මොකක්ද කියලා ප්‍රශ්න කිරීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපිත් එක්ක එකතු වෙන්නත් ඒ වගේම මේක වෙනුවෙන් පාර්ලිමේන්තු කොමිෂන් පාස්කු කොමිෂන් සභාවේ සභා වාර්තාවේ වගකීම් විරහිතව කටයුතු කරපු මිනිස්සු නම් කරලා තියෙන එකට පාර්ලිමේන්තුවේ උත්තරයක් දෙන්න
ඉම්තියාස් මැතිතුමා ඉක්මන් කරන්න
සජිත් ප්‍රේමදාස
ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා මේ සත්‍ය අසත්‍ය තෝරගන්නට ඔබතුමා කැඳවන්න වார்த்தාවක් අපේ ගෞරවනීය කාඩිනල් වෙල්කම් රංජිත් උතුමාණන්ගෙන් සහ මට අර බිෂප් තුමන්ලා දෙපළගේ නම් දෙක කියන්න බැරි වුණා සතිපතාම ඒ ප්‍රගති සමාලෝචන වලට සහභාගී වුණා අපි කරපු වැඩ ගැන එතුමන්ලා දන්නවා බිෂප් මැක්ස්වෙල් සහ බිෂප් ඇන්තනි එතකොට මම ඉල්ලීමක් කරනවා ඒ වார்த்தාවෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් අපි කරපු ක්‍රියාදාමය අපි මේ පස් කැපුවද පස් හොරකම් කරාද බොරළු හොරකම් කරාද එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම යුතුයකම් ඉෂ්ට කරාද කියන එක
මේ ඉම්තියාස් මැතිතුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි මට ලැබිලා තියෙන වෙලාව
එතුමාට කතා කරන්න.
කතානායකතුමනි
ඒක ඉවරයි.
අද දවසට අවුරුදු 3ක් ගත වෙනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා. මේ දවස මුළු රටම සසලකඩපු දවසක්. ඒක අපේ රටේ ඉතිහාසෙට එක් වෙච්ච අඳුරු දවසක්. එය මේ රටේ සමගියෙන් හිටපු ඉස්ලාමීය සහ කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාව අතර අනපේක්ෂිත විදියට ලොකු අමනාපකමක් ලොකු අප්‍රසන්න තත්ත්වයක් ඇතිකරන්න මුලපුරණ සිද්ධියක් වුණා. ඒත් කාඩිනල් තුමන් මැල්කම් රංජිත් කාඩිනල් තුමන් ඉතාම බුද්ධිමත්ව ඉතාම දුරදැක්මෙන් මැදිහත් වෙලා ගින්නක් ඇවිලීමට තිබිච්ච අවස්ථාව නැති කළා දැම්මා. මට අද වගේ මතකයි එදා ඉස්ලාමීය රටවල් 16ක තානාපතිවරුත් එක්ක මම එතුමන් කාඩිනල් තුමන් හමු වෙන්න ගිය වෙලාවේ එතුමන් කරපු ප්‍රකාශය මට මතක් වෙනවා. අපි කලබල වෙන්නේ නැහැ. මුස්ලිම් තරුණයෝ කීප දෙනෙක් මේකට සම්බන්ධ කරගත්තත් අපි මතු පිටින් මේකට තීන්දුව දෙන්නේ නැහැ. මේක පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රය, මේක පිටිපස්සේ තියෙන බලවේග අපි ගැඹුරින් හොයන්ට ඕනේ කියලා එදා කිව්වා. තවමත් ඒක හොයාගන්න අපිට රටක් හැටියට බැරි වෙලා තියෙනවා. මේ අවස්ථා ඒ අවස්ථාවේදී මේ රටේ රජයට ගැති මාධ්‍ය හැසිරිච්ච විදිය ඉතාම පිළිකුල් සහගතයි. ගැටුම් ඇති කරන්න අවස්සන්න කටයුතු කරපු හැටිය මගේ සිහිර නැගෙනවා මේ වෙලාවේදී. එහි මුල සොයාගන්නට ඒ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නට අද ලෝකයේ පුරා ප්‍රබල ජනමතයක් ඇති වෙමින් පවතිනවා. මෙහිදී සිදුවලා තියෙන විමර්ශන නිලධාරීන්ගේ මාරු කිරීම වෙනත් චෝදනා මැද්දේ සාධාරණත්වයේ ඉටු වීම ගැන මේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ පුරා කතෝලික ප්‍රජාව අතර විශේෂයෙන් මහා සැකයක් ඇති වෙලා තියෙනවා. අද මේ පසුබිම තුළ විපක්ෂ නායකතුමන් කරපු ප්‍රකාශය ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. සත්‍ය ඉක්මනින් හෙළිවේවා. වින්දිතයන්ට සාධාරණත්වය අප්‍රමාදව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. අද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතය විදියට අපි ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාර්ලිමේන්තුව තුලින් ඉටු කර ගන්නට තියෙන විශ්වාසය අද ජනතාව අතර නැති වෙමින් පවතිනවා. තමන්ගේ පැවැත්ම මිසක් ජනතාවගේ පැවැත්ම ගැන, ජනතාවගේ අයිතීන් ගැන, ජනතාවගේ ජීවිත ගැන සැලකිල්ලක් නැති තැනක් බවට පාර්ලිමේන්තුව පත් වෙලා තියෙනවායි කියන ප්‍රශ්නාර්ථය ජනතාව තුල අද තියෙනවා. ඇයි මේ වාතාවරණය ඇති වෙලා තියෙන්නේ? පෞගීදා රඹුකරා සිද්ධිය ගන්න ඉතාම අවාසනාවන්තයි. මට මෙහිදී මතක් වෙනවා ඒ මියගිය උදවියගේ දරුවාගේ කටින් පිටවෙච්ච වචනයක් මම සමාජ ජාලාවල දැක්කා. මොකද ඒ දරුවා කියන්නේ? කවුරු ඇවිත් අපේ හිත හදන්නට හැදුවත් අපේ තාත්තා ආයේ ඉන්නේ නැහැ. මේක තමයි තිත්ත යථාර්ථය. අපේ රටේ ඉතිහාසයේ පුරා අපි තරුණ කැරලි දැක්කේ ප්‍රචණ්ඩත්වයක් එක්ක. නමුත් අද ඒ වගේ තත්වයක් නෙමෙයි. අද ගෝල් ෆේස් වල අපි දකින්නේ මොකද්ද? අද අපි රඹුකන දකින්නේ මොකද්ද? මේ උදවිය මන්ත්‍රීකම් ගන්න නෙමෙයි පාලට බහැලා තියෙන්නේ. ප්‍රාදේශ සභා මන්ත්‍රීකම් ගන්න නෙමෙයි පාලට බහැලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ දුක අඳෝනාව පිට කරනවා. තමන්ගේ විරෝධය පළ කරනවා. බලන්න අද මෞබිම පත්තරේ පළවෙනි පිටේ මොනවද සඳහන් කරලා තියෙන්නේ. මම කැමැතියි කතානායකතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. මුහුණු වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රිවිල් එකට ගිනි තිබ්බා. ඔබ දඟලනවා වැඩි පොඩි උන් පොඩි විදියට ඉන්නට ඕනේ. OIC මට කිව්වා. මොනවද මේ වෙන්නේ? මොනවද මේ වෙන්නේ? ඇයි මේ මොනවද වෙන්නේ? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? අපි ඇත්ත එලිකර ගන්න ගත යුතුව තිබෙනවා. මිරිහානේ බස් රථයකට ගිනි තැබීම බලන්න. මේ වගේ සිද්ධියක් හොයාගන්න අපේ පොලිසියට පුළුවන්. අපේ පොලිසියේ දක්ෂතාවය
ආහාරය සඳහා කටයුතු මේ මොහොතේ නතර කරනවා.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ අමුණුගම මැතිතුමත් අමුණුගමතුමා ඔතුමාලා විරුද්ධ වෙන්නේ නැහනේ. මේ අද වගේ දවසක දිවාහාරේ නැතුව අපි මේක ඉදිරියට කරගෙන යමු. හරි,
පන්තු වෙනවා. ආර්ථික අර්බුදයේ වගේම දේශපාලන අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. මේ රටේ පාලනය ගැන අද රටේ විශ්වාසය නැති වෙලා, ලෝකේ විශ්වාසය නැති වෙලා, ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට අපිට තිබිච්ච ප්‍රතිරූපය මානව අයිතිවාසිකම් අතින්, දූෂිත ගනුදෙනු අතින් අද ලෝකෙින්ම කොන්වන තත්ත්වයකට අපේ රටේ වැටලා තියෙනවා. මේ රටේ කීර්ති නාමය ප්‍රතිරූපය යළිත් ගොඩනගා ගැනීම තමයි රටක් හැටියට අපිට තියෙන ප්‍රධානම අභියෝගය. මම ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකරලා කියවලා බලන්න, සැලකිල්ල දක්වන්න. ත්‍රිනිකායක මහා සංඝරත්නය වෙනුවෙන් නිකුත් මහානායක හාමුදුරුවරු නිකුත් කරලා තියෙන ප්‍රකාශ දියා කරුණාකරලා කියවලා බලන්න. කතෝලික බිෂොප්තුමන්, ඇංගලිකන් පියතුමන් ප්‍රකාශ කළ තියෙන ප්‍රකාශනය ගැන මම අර කතෝලික සහ ඇංගලිකන් බිෂොප්තුමන්ලගේ ප්‍රකාශයෙන් අද ඩේලි මිරර් පත්‍රයේ පළවෙනි සහ දෙවෙනි පිටුවේ පළ වෙලා තියෙනවා. මම ඒක කියවලා මගේ කතාව අවසන් කරලා ගන්න කැමති කතානායකතුමනි. මට අවසර ඒක උපුටලා දක්වන්න. මම දැන් උපුටලා දක්වනවා. The unrest that is experienced today. The unrest that is experienced in several parts of the country is a result of agitation driven by the anger and the frustration of desperate citizens. The people are appealing to relief in order to restore their livelihoods and make ends meet. These protests have to be viewed in the wider context of the country being now declared bankrupt and a serious crisis of accountability and the governance that the country has experienced in recent years. We call upon the President and the government to heed the call of the people of this country by allowing an alternate government to take charge of the affairs of this country. While we welcome the admission of the President that wrong policies adopted by his administration have contributed to the current crisis, mere admissions of mistakes will not put things right. The present government has clearly lost its mandate to govern in the eyes of the people. ඒ බිෂොප්තුමන්ලා කියනවා ජනතාවගේ ඇස්වලින් බලනකොට තමන්ට දුන්න වරම the present government has clearly lost its mandate. වරම අහිමි කරගෙන තියෙනවා ජනතාවගේ අද ජනතාවගේ ඇසින් බලනකොට. To ignore and seek to suppress such an unprecedented public outcry and be blind to recent reality will be another serious folly. A government which has undermined independent institutions and concentrated power in a single institution and mismanaged economy driving the country to bankruptcy does not have a moral right to navigate the country out of such crises by relying on mandate achieved by the past. අතීතයේදී ලැබිච්ච වරම උඩ තවදුරටත් පැවැත්ම පවත්වාගෙන යන්නට මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා බිෂොප්තුමන්ලා කියනවා. එනිසා අද ගෝල් ෆේස් වල රට පුරා මේ දකින තරුණ කැරලි ලෝකයට දෙන්නේ ආදර්ශයක්. අපේ තරුණ පරම්පරාව ප්‍රචණ්ඩත්වයට නොගීන් විනීතව නිර්මාණශීලීව සංගීතය, ගීත, නාට්‍ය ආදිය තුළින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. මේකට මර්ධනය යොදන්න එපා. මේකට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යොදන්න එපා. කරුණාකරලා ඒගොල්ලන්ගේ හනට අවනත වෙන්න. අවසාන වශයෙන් කතානායකතුමනි, මා පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා. 25% තරුණ නියෝජනත්වයකට පාර්ලිමේන්තු මැතිවරණවලදී අනෙක් මැතිවරණවලදී අවස්ථාව දෙන්න කියලා සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයේ යටතේ පිළිරන් තියනවා ඒ තීන්දුව. ඉතා ඉක්මනින් ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන්න අවස්ථාවකට ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාවගෙනුත් ඉල්ලනවා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි විශ්වාස භංගත්වයකට යන්නේ නැතුව විශ්වාසයෙන් යුතුව මේවට සහභාගී වෙන්න. ඒ ලැබෙන අවකාශය තුලින් තමුන්නාසගේ හඬ මේක තුලට ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ශණ්ඩි කම්බලෙන් මැර බලවල වලින් නෙමෙයි තමන්ගේ දායකත්වය දීලා අපට මේ රට හොඳ රටක් කරගන්න යහපත් රටක් කරන්න අවකාශ ඉක්මනින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මම කතාව මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
උදේගම්මන් පිළ මන්තෝ.
ගරු කතානායකතුමනි, අද අපි ගෑස් නැති, තෙල් නැති, බෙහෙත් නැති, කිරිපිටි නැති, ඩොලර් නැති, සංචාරිකයෝ නැති, ඒ වගේම නීති හා සාමයක් නැතිවෙන්න ඔන්න මෙන්න තිබෙන පසුබිමක තමයි මේ ගරු සභාව අමතන්න මම නැගී සිටි.
ඕඩර් ප්ලීස්.
ගරු කතානායකතුමනි,
රෝහිණි විජේරත්න විල් ටේක් ද කියනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඒ නැති වුණු ගෑස් ටිකෙන් එහෙම නැත්තම් කිරිපිටේ ඉල්ලලා අඬන දරුවගේ වේදනාව දරා ගන්න බැරි වුණු දෙමව්පියන්, ආදරණීය අම්මා බෙහෙත් නැතුව මියදෙනව බලාගෙන ඉන්න බැරි දරුවන්, තමන්ගේ ජන ජීවිතේ කඩා වැටිලා අනාගතේ විනාශ වෙලා තියෙනවා කියලා විශ්වාස භංගත්වයට පත්වෙච්ච තරුණයා, තමන්ගේ පීඩනයේ වේදනාව පිට කරන්න මහපාරට බැලලා උද්ඝෝෂණ කරද්දි ඒ ජනතාවට ලබා දෙන උත්තරේ TV56 උණ්ඩය නම් ඒ ගැන අද අපිට බරපතල ලෙස හිතන්න සිද්ධ වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ ආණ්ඩුව ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න ඕනි. ඇයි? අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ මේ ආණ්ඩුව නිසි තීන්දුව නිසි ලෙස නිසි වෙලාවට ගන්න අසමත් වුණු හින්දා. මේක සිතාමතා ඇති කරගත් අර්බුදයක් නිසා. ඒ සිතාමතා මේ අර්බුදය ඇති කරගන්නවා දකිමින් මෙවැනි අර්බුදයක් ඇති කරගන්න බවට අමාත්‍ය මණ්ඩලයේ අනතුරු අඟවද්දි ඒවා නොසලකා අපිට කඩා පැන්න, අපිට බුරා පැන්න මුදල් ඇමතිවරයෙක් යටතේ අන් අය නිහඬව බලාගෙන හිටියේ ඉඳා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම අමාත්‍ය ධූරයේ දරපු කෙටි කාලයේදී ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා. මේ විදේශ විනිමය අර්බුදය විසින් බලශක්ති ඇමති අර්බුදයක් හදනවා. බලශක්ති අර්බුදය විසින් ආර්ථික අර්බුදයක් හදනවා. ආර්ථික අර්බුදයේ අවසානයේදී දේශපාලන අර්බුදයක් කරා ගමන් කරනවා අය කියන කාරණය අමාත්‍ය මණ්ඩලයට වරක් දෙවරක් නෙවෙයි 11 වතාවක් ලිඛිතව දැනුම් දුන්නා. මා නැවත වරක් අවධාරණය කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, 11 වතාවක් ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා. මොකද්ද මට ලැබුණු ප්‍රතිචාරය? මේවා කතා කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. මුදල් ඇමතිවරයා මගේ ඇඟට බුරා පැන්නා. ඉතාම අශීලාචාර විදියට මට කතා කරා. මුදල් ඇමතිවරයා නිහඬ කරන්න ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඉදිරිපත් වුණේ නැහැ. අවසානයේදී කෘතවේදීව සිහිපත් කරන්න ඕනි මගේ කතා කිරීමේ අයිතිය ගැන, මා දක්වන කරුණුවල භයානකත්වය ගැන ඇමති මල්ලේ අදහස් දැක්වේ ඇමතිවරු 3 පමණයි. විමල් වීරවංශ ඇමතිතුමාත්, වාසුදේව නානයක්කාර ඇමතිතුමාත්, බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් පමණයි. එදා අපේ අමාත්‍ය මණ්ඩලයේදී මේ අමාත්‍ය මණ්ඩලය, අද අපේත් එක්ක හිටියේ සහෝදර අමාත්‍යවරු සාතිෂේ බෞතරය, නිකම්ම නිකම් පසුපෙළ මන්ත්‍රීවරුන් බවට පත් වෙලා පසුපෙළට වෙලා වාඩි වෙලා ඉන්න සිද්ධ වුණේ එදා අමාත්‍ය මණ්ඩලයේදී තමන්ගේ යුතුකම ඉටු නොකළ නිසායි. අමාත්‍යවරුන් ඉදිරිය අපි ඇමති මණ්ඩලයේ වාඩි වෙන්නේ යස් සර් 3 ෆුල් සර් කියලා ජනාධිපතිට, අගමැතිට, මුදල් ඇමතිට කියන්න නෙවෙයි, සිග්නල් කණු වගේ ඉහලින් එන යෝජනාවට අත උස්සන්න නෙවෙයි, රාජ්‍ය පාලනයේ මහා වගකීම පැවරලා තියෙන අමාත්‍ය මණ්ඩලයට. හැබැයි අපේ අමාත්‍ය මණ්ඩලයෙන් ඒ යුතුකම ඒ වගකීම ඉටු වුණාද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අර්බුදේ මේ ආණ්ඩුවේ පිරීම ආරම්භ කොච්ච අවස්ථාව තමයි රසායනික පොර තානව 2021 අප්‍රේල් මාසේ මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණාම මම නම් වශයෙන් කියන්නම් මේ යෝජනාවට විරුද්ධ වුණේ ඇමතිවරුන් 4 දෙනෙක් පමණයි පැයක් පුරාවට සාකච්ඡාව තිබුණා රමේෂ් පතිරණ මුතුමා විරුද්ධ වුණා බන්දුල ගුණවර්ධන මුතුමාත් වාසුදේව නානක්කාරය මුතුමාත් මමත් විරුද්ධ වුණා ඒක ඇමති කෙනෙක් කිව්වා ජනාධිපතිතුමනි ඔබ මේ යෝජනාව ක්‍රියාත්මක කරොත් ලෝක ඉතිහාසයට එකතු වෙනවා කියලා. තව ඇමති කෙනෙක් කිව්වා සර් මේ වැඩේම ඇති සර්ට නිවන් දකින්න කියලා. වර්ණනා විතරයි තිබුණේ. සාතිසේ බෞතලේ නියඬව බලන් හිටියා. ඉතින් ජනාධිපතිතුමාටත් නිවන් දකින්න ෂෝට්කට් එකක් හම්බෙලා කියලා හිතලා වෙන්න ඕනේ. ජනාධිපතිතුමා ඒ පාර මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි 2021 ඔක්තෝබර් මාසේ ජනාධිපතිතුමා ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුවටත් ගිහිල්ලා වෙනත් ගමනුත් ගිහිල්ලා ලංකාවට ආව ගමන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ඇඳවලා කිව්වා ආණ්ඩුවේ ජනප්‍රියතාවයේ අතිශයින් බරපතල ලෙස පිරිහිලා තියෙනවා. මම මේ ඇමති මණ්ඩලයෙන් දැනගන්න කැමතියි එහෙම උනේ ඇයි මේකෙන් ගොඩ යන්න තියෙන පිළියම් මොනවද කියලා අපි සාකච්ඡා කරමු කිව්වා. මුලින්ම කතා කළේ විමල් වීරවංශ ඇමතිතුමා. එතුමා කිව්වා මේ ආණ්ඩුවේ පිරිහීමට ආරම්භක හේතුව තමයි රසායනික පොහොර තහනම. අපිට හැමදාම පෝට්ටුවේ බලකොටුව වෙච්ච අපට ගම නැති කරේ, ගමට බහින්න බැරි කරේ මේ රසායනික පොහොර තහනම. ඒ නිසා මේක වහාම ආපස්සට හැරෙව්වේ නැත්තම් අපිට ඉදිරියට යන්න බැරි වෙනවා කියලා. ඒ යෝජනාව ඉදිරිපත් කරා විතරයි. මට මතකයි අලි සබ්‍රිය ඇමතිතුමා, රමේෂ් පතිර ඇමතිතුමා, කේලි රමුක්වැල්ල ඇමතිතුමා, තමල් රාජපක්ෂ ඇමතිතුමා මේ අය මේකට පක්ෂව කරුණු දැක්වුවා. ඔන්න එතකොට ගොවි රජෙක් කියන ඇමතිවරයෙක් ඉදිරිපත් වෙලා කියනවා සර් දැන් නම් මේක ආපස්ස ගන්න එපා. සර්ගේ ප්‍රතිරූපයට මොකද වෙන්නේ? සර්ගේ ආත්මගරුත්වයට මොකද වෙන්නේ? දැන් අපේ ගොවියෝ බිම් මට්ටමින් කොම්පෝස්ට් බෝර හදන වැඩේ යසට කෙරීගෙන යනවා. ඒ නිසා මේක නම් ආපස්සට හරවන්න එපා කියලා. කොළඹ ඇමතිවරු කියනවා රසායනික පොහොර තහනම ගොවිතැනට බාධාවක් කියලා. ගමේ ඇමති කියනවා නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. ඒ යෝජනාවත් එතනින් ලොප්පුණා. ඒ නිසා මම මේව කියන්නේ මට ඔය කරපු ඇමතිවරුන්ගේ නම් හොඳටම මතකයි. ඒ ඇමතිවරුන්ගේ නම් මම මෙතන සඳහන් කළොත් අද රැයට ජනතාව කිල්ල ගෙවල් වටලනවා. ඒ අද මන්ත්‍රි ධූරයට පත් වෙලා ඉන්න එතුමන්ලගේ ජීවිත ආරක්ෂාව තකා තමයි මම එතුමන්ලගේ නම් සඳහන් නොකර ඉන්නේ. නමුත් මම මේ කාරණා කිව්වේ කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් අපහසුතාවයට ලක් කරන්න නෙවෙයි. අද අලුතෙන් ඇමතිවරු පත් වෙලා ඉන්නවා. අපේ හිතමිත්‍ර දිලුම් මමුණුගම ඇමතිතුමා මෙතන ඉන්නවා. ගරු ඇමතිතුමනි අමාත්‍ය මණ්ඩලයේදී නියඬව ඉන්න එපා. නායකයන් කියන දේ එතුමල්ලගේ තීරණවල හරි වැරදි කියන්න තමයි ඇමති මණ්ඩලයක් ඉන්නේ. ඒ ඇමතිවරු විදියට අපේ මේ යුතුකම වගකීම ඉටු නොකර තමුන්නාන්සේලා නියඬව හිටියොත් ජනතාව අද පාරට බැහැලා ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී ඔවුන්ගේ ගොදුරු බවට පත්වීම කිසිසේත්ම වළක්ව ගන්න බෑ. අපේ වගකීම අපි ඉටු කරොත් විතරයි අපිට ජනතාව ඉදිරියේ නිර්භයව ගිහිල්ලා මම මගේ යුතුකම ඉටු කරා කියලා කියන්න පුළුවන් වෙන්නේ.
මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමීට මුකුත් කියන්න බෑ. කතානායකතුමා මේ විවාදේ පටන් ගන්න කලින් නැගිටින හැම එක්කෙනාටම කතා කරන්න දෙනවා. මගේ දේශ පාර්ලිමේන්තු ජීවිතයේ කිසිම දවසක නැගිටලා මැදදී කාටවත්ම බාධා කරලා නැහැ. කවදාකත් කළා නැහැ. හැබැයි ඉතින් කාලේ නාස්තුරම අපි තමයි වන්දි ගෙවන්න ඕනි. අවසාන වශයෙන් අවසාන විනාඩි දෙකකින් මොනව කරන්නද? මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අද ඉවසලා බැරිම තරම් ජනතාව රාජ්‍ය පාලනය අතට අරන් තියෙනවා. නායක පිළිබඳ විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැති වෙලා මේ 225ම එළවලා දාලා වෙනත් ක්‍රම ගැන අත්හදා බලන්න කලින් ජනතාව අද දුකින් ඉන්න මේ ප්‍රශ්නෙට අපි ජනතාවට උත්තර දෙන්න ඕනි. ඒ සඳහා අපි ඉදිරිපත් කරලා තියෙන අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ යෝජනාවලියක් මහා සංඝරත්නය, කාදිනල්තුමන්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංවිධාන, වෘත්තීය සමිති මේ සියලු දෙනා මේක අගය කරලා තියෙනවා. අද අපි රටේ ජනතාව සමගි වෙලා ඉවරයි. රටේ ජනතාව සමගි වෙලා අපේ දුකට උත්තරයක් දීපල්ලා කියලා දේශපාලකයන්ට හඬ නගද්දී පාර්ලිමේන්තුව අපි මොකද කරන්නේ? තාමත් පක්ෂානුව බෙදිලා බ්ලේම් ගේම් එක. කවුද මේ වැරද්දට හේතුව කියලා එකිනෙකාට ඇඟිලි දික් කරමින් ඉන්නවා. අතිශයින්ම ලැජ්ජයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. අපිට අපි ගැන ලැජ්ජ වෙන්න ඕනේ. අපි ගැන කලකිරෙන්න ඕනේ. අපි අද පක්ෂ ભેද පැත්තක තියලා මේ අර්බුදයෙන් අපේට අපේ ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියන පටු චේතනාවට යන්නේ නැතුව සමස්ත පාර්ලිමේන්තුවම එකතු වෙලා පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාව හදලා සියලු දෙනාගෙම දක්ෂයන් එකතු කරලා හොඳ ඇමති මණ්ඩලයක් හදලා අපි මේ අර්බුදයෙන් මේ රට ගොඩ ගන්න එකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මම හිතනවා ඒ අවස්ථාව සලසමින් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වෙලා මේකට පාර කපාවි කියලා. අග්‍රාමාත්‍යතුමා මේ ජාතියට සෑහෙන සේවයක් කරපු නායකෙක්. එතුමාගේ සේවය අපි අගය කරනවා. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාගේ නික්ම යෑමේ අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. මේ අර්බුදයට උත්තර සොයන්න ජනතාව අලුත් නායකත්වයක් ඉල්ලනවා. ඒ හඬට අපි සවන් දෙන්නේ නැතුව සාමූහික උත්සාහයක් තියෙන අවස්ථාව අහිමි කළොත් මේ රට අඳුරෙන් අඳුරට ගොස් මහා ගිනි ගොඩක් බවට, මිනී කඳු මැදින් ලේ ගංගාවන් ගලන මූසල දේශයක් බවට පත්වෙන එක නතර කරන්න අපි කාටවත් හැකි වෙන්නේ නැහැ කියන එක සිහිපත් කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.